නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අතිගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, පින්වතියනි, සිංහවත් දරුදැරියනි, අද මා බලාපොරොත්තු වන්නේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්මමාලාවේ සතර සතිපට්ඨානයට අයත් තුන්වැනි චිත්තානුපස්සනා පිළිබඳව ධර්ම විග්‍රහයක් පෙන්වා දීමටයි. අපි අද චිත්තානුපස්සනාව කියලා කියනවා. මොකද චිත්තානුපස්සනා භාවනාව කියන්නේ? චිත්තානුපස්සනා සතිපට්ඨානය කියන්නේ මේ සිත මුල් කරගෙන සිත පිළිබඳ යථාර්ථවත්ව දැනගෙන ඒ සිතේ ස්වභාවය වටහාගෙන ඒ පිළිබඳව මනා දැනීමක් ප්‍රඥාවෙන් අවබෝධ කරගන්නයි. එහෙනම් මේ ප්‍රඥාවෙන් කොහොමද හිතගෙන දැනගන්නේ? අපි හිතක් පහළ වුණා කිව්වහම මොන හිතක්ද පහළ වුණේ? හිත කියන්නේ මොකද්ද? මේ පිළිබඳව පළමුව හිත ගැන පොඩ්ඩක් තේරුම් අරගන්න ඕනේ. යම් කෙනෙක් කියනවා නම් අනාදීේ පටන් නොකැඩෙන නොමිදෙන හිතක් අපි සම සම්බන්ධ වෙනවා කියලා. ඒක සාස්වත දෘෂ්ටියට වැටෙනවා. හිත කියලා දෙයක් නැහැ කිව්වොත් උත්තේජ දෘෂ්ටියට වැටෙනවා. ඊ අධ්‍යයෙන් අධ්‍යවට හිතක් පහළ වෙනවා, වෙනස් වෙනවා කියලා කිව්වොත් ඒ අධ්‍යවක් තුළ ස්ථිර වෙනවා කිව්වොත් ඒකච්ඡ සාස්වත දෘෂ්ටිය කියන දෘෂ්ටියට වැටෙනවා. එහෙනම් ඒ දෘෂ්ටි තුනටම වැටෙනොත් ඒවා දෙසටක් මිත්‍යා දෘෂ්ටියට ගැලිනවා මිසක් යථාර්ථ අවබෝධයට හේතු වෙන්නේ නැහැ. එහෙනම් අපි දැනගන්න ඕනේ මේ හිත කියන්නේ මොකද්ද? හිත කියන එක ස්වභාවය මොකද්ද කියලා පළමුව තේරුම් ගන්න ඉන්න ඕනේ. යම් කිසි අවස්ථාවක ඇස කර දිවනාසයේ ශරීරයේ මනසින් මෙන්න මේ ඉන්ද්‍රිය හයට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මෙන්න මේවායින් අරමුණු මාත්‍රයක් එනකොට ඒ අරමුණු මාත්‍රයක් නිසා චිත්ත මාත්‍රයක් හටගන්නවා. අරමුණු මාත්‍රයක් ස්පර්ශ වෙනකොට ඒ මුල් කරේ තමයි චිත්ත මාත්‍රයක් හටගන්නේ. හැබැයි හටගන්න චිත්ත මාත්‍රේ තේරුම් ගන්න අපේ නුවණ අපේ හැකියාව මදි කොහොමද? අපි හාත්‍රි මේ හිත කියන්නේ ඒ බඳු චිත්ත මාත්‍ර අනන්ත අප්‍රමාණයක් හටගත්තා. ඒ පිළිබඳව මතර සතන් සම්පීඩනය වෙලා අන්නේ ඒ පිළිබඳව ආවර්ජනා කරනකොට වැටහෙන ස්වභාවයටයි අපි අද හිතක් කියලා කියන්නේ. චිත්ත මාත්‍රයක් හිතක් කියලා කියන්නේ හැකියාව දක්ෂතාවයක් අපිට නැහැ. බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්මානුකූලව ඒ චිත්ත නියමයන් වටහා ගන්නවා මිස ඒකට අත්දකින්න පුළුවන් කමක් නැහැ. චිත්ත මාත්‍රයක්. නමුත් අපි දැනගන්නවා එක දෙයක්. මේ හිත කියලා කියනකොට අරමුණු වලින් තොරව හිතක් හරගන්නේ නැහැ. අරමුණක් ස්පර්ශ වෙන මොහොතකයි චිත්තයක් සහ චෛතසික ඊතනුකූලව හටගන්නේ. එහෙනම් මේ හටගන්න හිත පිළිබඳව විග්‍රහ කර ගන්නකොට අන්නේ විග්‍රහය තේරුම් ගන්න පාසු වෙන්න 16 ආකාරයකට මේ හිත හටගන්න හැටි, එහෙනම් චිත්ත ස්වභාවයන් වැටහෙන හැටි බලන්ට ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ චිත්තානුපස්සනාවේදී විග්‍රහ කර දුන්නා. සරාග චිත්තේ, ස්විතරාග චිත්තේ, සදෝෂ චිත්තේ, විත දෝෂ චිත්තේ, සමෝහ චිත්තේ, විත මෝහ චිත්තේ ආදී වශයෙන් මේ හිත පහළ වෙන ක්‍රමයක් ගැන. රාග හිතක් පහළ වුණා කියනවා, ද්වේෂ හිතක් පහළ වුණා, මෝහ හිතක් පහළ වුණා කියලා අපි කියනවා. ඒ වගේම විත රාග හිතක්, විත දෝෂ හිතක්, විත මෝහ හිතක් පහළ වුණා ආදී වශයෙන් කියනවා. ඒ වගේම සංකීර්ත චිත්ත, විකීර්ත චිත්ත ආදී වශයෙන් ඇතුළුණු හිත, විසිරුණු හිත කියලා දෙකක්. ඒ වගේම මාත්ගත හිත, අමාත්ගත හිත කියලා මහත් භාවයට පත්වන චිත්ත ස්වභාවයක්, ඒ වගේ මහත් භාවයට නොවන චිත්ත ස්වභාවයක්, සමාධි හිත, අසමාධි හිත කියලා සමාධියට පත්වන හිත, සමාධියට පත් නොවන හිත කියලා, ඒ වගේම සෞත්තර හිත, අනුත්තර හිත කියලා උතුරු භාවයට පත් නොවන, උතුරු භාවයට පත්වන චිත්තවල ස්වභාව, ඒ වගේම ඔය ආදි වශයෙන් විමුක්ත හිත, අවිමුක්ත හිත කියලා මේ 16 ආකාරයකින් මේ හිත පිළිබඳව ඒ අවස්ථා බලන විග්‍රහයක් වෙනවා. මෙතෙන්දී අපි දකින්න ඕන එක දෙයක් තියෙනවා. සරාග හිතක් හට ගන්නවා නම් ඒක දැනගන්න කියනවා. සරාග චිත්තං වා, සරාග චිත්තං චේති පජාන චිත්තං පදාන අති ආදි වශයෙන් විග්‍රහ වෙනවා. සාගනිකා හටගත්තාම සාගනිකා හටගත්තා කියලා දැනගන්න. දැන් මේ දැනගැනීමත් අපි අර මුලින් දැනුම් දුන්නා වාගේ වේදනා සංඥා කියන දැනීමට හැඳිනීමට ගෝචර වෙන දැනීමක් තියෙනවා. වැටහීමක් තියෙනවා. අන්නේ වැටහීම මතමේ සීමාව ඉඳගෙන සාගනිකා හටගත්තා සාගනිකා හටගත්තා කියලා හිතේදා හිටියා. සාගනිකා සාගනිකා කියලා හිතේදා හිටියා. එහි යථාර්ථයේ පිළිබඳ දැනීම පහළ වුණේ නැහැ. එහෙනම් හිත කියන්නේ මොකද්ද? හිත හටගන්නේ කොහොමද? ඒ චිත්ත නිරෝධය වුණොත් මොකද්ද වෙන්නේ? නිරෝධ කළ යුතු නම් ඒ කරන මාර්ගය මොකද්ද? මෙන්න මේ හතර ආකාරයේදී හිත පිළිබඳ දැනුවත් වුණොත් අන්නේ එතන වෙනවා. අර තරහාග හිත කියලා දැනගත්තා කියන පත් වෙනවා. එහෙනම් තරහාග හිත කියනකොට මොකද්ද හිත කිව්වේ? ඒකකයක්ද? මොනැසෙන දෙයක්ද? සදාතනික වස්තුවක්ද? කාගේවත් නිර්මාණයක්ද? එන කොහොමද හටගත්තේ? මෙන්න මේ විග්‍රහයෙන් හිත පිළිබඳ තේරුම් අරගන්න ඕනේ. අපිට දැනෙන ස්වභාවයක් තියෙනවා. දැනෙන ස්වභාවයක් තිබුණාට දැනෙන්නේ කොහොමද? දැනෙන්න අරමුණක් ස්පර්ශ වෙන්න ඕනේ. සාධීත හේතුකාරක වෙන යම්කිසි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී අරමුණක් අරමුණු වෙන මොහොතක ඒ මොහොතේ හට ගන්නවා ඒ හේතුවෙන් යම්කිසි චිත්ත ස්වභාවයක්. මෙන්න මේ හටගන්න හිතක් හටගත්තහම ඒක අපි අවිද්‍යාව සහගතව ඇත්ත පේන්නේ නැතුව හරි වටිනා දෙයක්නේ රාගේ ආස්වාද ජනකයි හරි හොඳයි ඒක මම කරගන්න ඕනේ ඒක මගේ කරගන්න ඕනේ ඒක හරි සාරයි මමත්වයෙන් බදාගන්න ආත්මාදි වශයෙන් ගන්න ඕනේ මේ ආදී අදහසක් ඇති කරගත්තොත් තමයි අපිට සරාග හිතක් නැగిලා ඉන්නේ සාග සහිත හිතක් නැగిලා ඉන්නේ. අපි කල්පියාම දැනගත්තා නම් මේකේ අල්ලගන්න හරයක් නැහැ. මේ හිතේ ස්වභාවය මේකයි. මම කිව්වට මම වෙන, මගේ කිව්වට මගේ වෙන, මගේ ආත්මය කියලා ඉතින් මගේ ආත්මය වෙන එකක් නෙමෙයි හිත කියන්නේ. නම් කාගීට හේතුකාරක වන්නා වූ අරමුණ ඇහෙන්, කනින්, නාසයෙන්, දිවෙන්, කයින් ස්පර්ශ කරලා අන්නේ ස්පර්ශ කරපුවාම මුලාසහගත හිතකින් යුක්තව ඒ ආස්වාදයේ හරි වටිනවයි කියලා හිතලා යලි යලි තේක ගොඩනගා ගන්නට අපි ඒක නැගුරු වුණොත් මොකද වෙන්නේ? අන්න සරාග හිතක් හටගත්තා වෙනවා. එහෙනම් මේ නැගුරු වෙන මොහොතේදී අපි අරමුණු කරන මොහොත වෙනකන් තමයි එහෙනම් මේ සාගික ධර්මතාවයේ අරමුණු කරන මොහොත වෙනකන් තමයි මේ සාග හිත පවතින්නේ. එහෙනම් සාග හිතක් ඇති කරන්න අවශ්‍ය වෙන යම්කිසි සාගික වස්තුවක් ඇසින් දැකලා ඒකේ සනිතු හිතේ සනිතුහන් කරගෙන ඒ රූපාකාරී පිළිබඳව අපි යලි යලි හිතන්න පටන් ගත්තොත් අන්න මනස ඒ රාග ධර්මයට අවශ්‍ය වන්නා වූ දේ අරමුණු කරගෙන යලි යලි හිතවිලි පහල කරනවා, හිත මාලාවක් පහල කරනවා. මෙන්න මේ චිත්ත චින්තන මාලාව තුළ අපි මාලාව කැටි කරලා එකක් වශයෙන් අරගෙන අපි හිතෙන්ම ගොනු කරලා අරගෙන කාර්ය හිතක් කියලා එකක් ගොඩනගාගෙන ඒ සම්මතිය ඉඳලා කාග ආස්වාදයක් හිතේ මිදිනවා. මෙන්න මේ ආස්වාදයට මුලා වුණොත් හරි වැදගත් කියලා හිතුවොත් අපිට සිද්ධ වෙන්නේ මොකද්ද? ඒකෙන් මිදෙන්න බැහැ. ඒ තුල යලි යලි හිතන්ට, ඊට අනුව කියන්ට, ඊට අනුව කරන්ට පිළිඹිනවා. මෙන්න මේ විදිහට සිද්ධ වුණොත් මොකද වෙන්නේ? කවදාවත් කාග ස්වභාවයෙන් කාග සහගත ಜಾති පහළ වීමෙන් අතර වෙන්න බැහැ, මිදෙන්න බැහැ. එහෙනම් කාගේ ಜಾතියකට හිමි යම් ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්ලා සුපායාසයක් ඇද්ද ඊට ගොදුරු වෙන්න සිද්ධ වෙනවා. එහෙනම් මෙන්න මේක තමයි කාර්යහිතක් හටගත්තාම ඒක වටිනවයි කියලා දෘෂ්ටි ගත්තාම ඒකින් අපිට සිද්ධ වෙන්නේ. එහෙනම් අපි දැනගන්න ඕනේ කාර්යහිත දැනගත්තා කියන්නේ මේ කාර්යහිත කියන්නේ මම කියලා ගන්නට, මගේ කියලා ගන්නට, මගේ ආත්මය කියලා ගන්නට පුළුවන් ධර්මතාවයක් නෙමෙයි. හේතුවක් නිසා හටගන්න ඵලයක්. මේක තමයි ධර්මතාවය. සාගසාගත හිතකින් නැත්නම් අවිද්‍යාවෙන් යුක්තව තෘෂ්ණාවෙන් යුක්තව ඒ රාග වස්තුව හරි වටිනවා කියන දෘෂ්ටියෙන් යුක්ත වෙලා එන අරමුණ ඒ ආකාරයෙන් වැරද ගත්තොත්, කාගසාගතව වැරද ගත්තොත්, අවිද්‍යාවෙන් වැරද ගත්තොත් අන්න ඇති වෙන සිත්පරපුරක් ඇති වෙනවා. අන්නේ සිත්පරපුර එකතු කරලා සංපීඩන කරලා ඒකීය වශයෙන් අරගෙන රාග හිතක් හටගත්තා කියනවා නිගමනයේ තේනවා. මෙන්න මේ රාග හිතක් හටගත්ත අපි විසින්ම මනසෙන් නිර්මාණය කරගත්ත ඔන්නේ රාගහිත කියන සම්මතිය තුළ තමයි අපි බලාපොරොත්තු වෙන රාග ආස්වාදය නැගින්නේ. කාගේ හැඟීම ඇති වෙන්නේ. අන්නේ හැඟීමට වහල් වෙලා තමයි ඒකෙන් මිදෙන්න බැරි. එහෙනම් මෙන්න මේ ආකාරයෙන් කාගෙහිට කියන්නේ මෙහෙම එකක් කියලා දකින්න ඕනේ. එහෙනම් දැක්කහම මොකද කරන්නේ? මේ රාගෙහිට වදිනවද? මේ රාගෙහිට අපිට යහපතක් කරනවද අයහපතක් කරනවද? ආස්වාද ජනකව මතුවෙලා ඒකින් අපි විරහින් දාන්නේ කොහටද? පොළඹවන්නේ මොන පැත්තකටද? ඊට අනුව හිතන්ද, ඊට අනුව කියන්ද, ඊට අනුව කරන්ද, යලි යලි මේ පදු හිතා ගොඩනගා ගැනීමට පොළඹවන්ට මෙන්න මේ ආකාරයෙන් හිතින්දි ක්‍රියා වදන් කොටු කරලා ඒකට අනුකූල කරලා අන්න ඒකට පොළඹවනවා. එහෙම හිතපන්, එහෙම කියපන්, එහෙම කරපන් කියලා. මෙන්න මෙහෙම කරන්නකොට කියනකොට හිතනකොට මොකද වෙන්නේ? යලි යලි එබඳු වන්නා වූ සාගරික පරම්පරා පහළ වෙලා ඒවා සංපීඩනය කරගෙන සාගරික කියන සම්මතය ගොඩනගාගෙන ඒකේ ආස්වාදයට වැහගන්නවා. මෙන්න මේ ආස්වාදයට ගොදුරුනොත් මොකද වෙන්නේ? කවදාවත් මේකෙන් විදෙන්න පුළුවන් කමක් නැහැ. ඒකම වටිනවා කියන මුලා දුක්තියට වැටෙනවා. එහෙනම් අපි දැනගන්නවා සාගයත් සාගහිත කියන්නේ මොකද්ද? සාගහිතේ හේතුව මොකද්ද? අනාදී පටන් ආපු එකක් නෙමෙයි සාගහිත කියන්නේ. කවුරුවා ගොඩනගලා දුන්න එකක් නෙමෙයි. ඊශ්වරී ගොඩනගුවා නෙමෙයි. බාහිර කෙනෙක් ගොඩනගුවා නෙමෙයි. අපේ මුලාව නිසා, සාගයේ වටිනවා කියන මුලා දෘෂ්ටිය නිසා අරමුණ එනකොට සාගයට ගෝචර වෙන්නා වූ ආකාරයෙන් හිත ගොඩනගාගෙන අපිම මුලා වෙලා අපිම ආස්වාදී කියලා වැහැගත්තා. එහෙනම් හිත කිව්වේ අන්න එහෙම එකක්. නිකම්ම හිත කිව්වට තේරෙන්නේ නැහැ. සාගහිත තියෙන වෙලාවට සාග අරමුණ කිනු වෙන්නේ. ඒ සාගීත හේතුකාරකේන අරමුණ මුලාවෙන් අරගෙනයි සාගහිත ගොඩනගන්නේ. එහෙමනම් මොකද වෙන්නේ ඒ වෙලාවේදී? අපිට ද්වේෂ හිතක් එහෙම තියෙනවද? ද්වේෂ හිතක් ඒ වෙලාවේ නැහැ. එහෙනම් මොකද වෙන්නේ? සාගී මුල් කරගත්ත හිතක් නිසා අපි ඒකට සාගහිත කිව්වා. එහෙනම් ඒකට විරුද්ධ යම් අවස්ථාවක කැඩෙන බිඳෙන විනාශ වෙන දෙයක් නිසා නොයෙක් ආකාර විපරීතයන්ට පත් වෙන දෙයක් නිසා සම්පතිසේ පවත් ගන්න පුළුවන් දෙයක් නොවන නිසා ඒ සාගහිත කියන සම්මතයේ ඊට විරුද්ධ කාර්ය ධර්මයන් එනකොට අපි ඒවට ගැටෙන්න පටන් ගන්නවා, විරුද්ධ වෙනවා. එහෙනම් ඒ විරුද්ධ ධර්මයක් ඝට්ටනය වෙනකොට, අරමුණු වෙනකොට, ස්පර්ශ වෙනකොට අන්නේ හේතුවෙන් ගොඩනගෙන පටන් ගන්නවා ද්වේෂ චිත්ත පරම්පරාවක්. ද්වේෂ ආරමුණු මාත්‍රයේද ද්වේෂ චිත්ත ආරමුණු මාත්‍රය, ද්වේෂ චිත්ත මාත්‍රයයි. එහෙනම් එක දිගටම ඒ ද්වේෂයට අනුකූල වෙච්ච චිත්ත මාත්‍ර නැහැ, ආරමුණු මාත්‍ර හැයනක් ඇදලා එනකොට ඊට අනුකූලව චිත්‍ර මාත්‍ර හැයනක් හට ගන්නවා. ඒ හටගන්නේ මොනවද? ද්වේෂයට අනුකූල චිත්. එහෙනම් ද්වේෂයට අනුකූල වන්නා වූ චිත් හැයනක් හටගත්තහම අපි ඒ හැයනක් බව දන්නේ නැහැ. අපි හිතනවා මේ සංපීඩනය කරලා මානසික මුලා වෙලා එක හිතක් හටගත්ත හැටියට අරගෙන ද්වේෂ හිතක් හටගත්තා කියලා අපි නිගමනය කරනවා. එහෙනම් ද්වේෂ හිත හටගන්නකොට රාග හිතට හේතු වෙච්ච ඇතන නෑ. රාග හිත හටගන්නකොට ද්වේෂ හිතට හේතු වෙච්ච ඇතන නෑ. එහෙනම් ඒ වගේ මුලාවට පත් වෙලා තේරුම් ගන්න බැරි මානසිකත්වයක් ගොඩනගෙන එබඳු අරමුණු ආපුහාම එබඳු අරමුණු මාත්‍රේට මෝහ චිත්ත මාත්‍රයක් එනවා. එබඳුම මෝහ චිත්ත මාත්‍රයක් හට ගැනීමට හේතුකාරක වෙච්ච අරමුණු එක රෑනක් එකට ඇදිලා එනකොට ඒ විලාවිදී මුලාව නිසාම, අවිද්‍යාව නිසාම අපිට තේරුම් ගන්න බැරුව අපි මේ මුලාවට හැවටිලා මෝහ චිත්ත රෑනක් හදනවා. ඒ රෑන සම්පින්දණය කරලා එකක් වශයෙන් මුලා වෙලා අරගෙන ඒ සම්මතයේ ඉඳගෙන මෝහ හිතක් පහළ වුණා කියලා අපි නිගමනයට බහිනවා. මෙන්න මෙහෙම අපි කාගහිත තේරුම් ගන්න ඕනේ, දේශ හිත තේරුම් ගන්න ඕනේ, මෝහ හිත තේරුම් ගන්න ඕනේ. ඒ වගේම යම් අවස්ථාවක යථාර්ථී දැකලා මේ ලෝකෙහි හැකිම ආකාරයෙන් කැමතිසේ වවත්සන්න පුළුවන්කමක් නැති, ඒ වගේම ජරා මරණ ශෝක පරිදේව දුක් දොම්නස් උපායාස කියන කෙලවරක් හදන එහෙම දෙයක මූලාරම්භයේ නේද මේ ආකාරයෙන් මේ රාගහිත ඇසුරු කරන්න ගියොත්, කාග සාගතව ඇසුරු කරන්න ගියොත් සිද්ධ වෙන්නේ කියලා අපි ඒ පිළිබඳ දැනුවත් වුණා නම් රාගහිතේ යථා ස්වභාවය දැනගත්තා වෙන්නේ එතකොටයි. එතෙක් අපි රාගහිතක් රාගහිතක් කියකේ හිටියට චිත්තානුපස්සනාවක් වැඩිට හේතු නැහැ. එහෙනම් කොහොමද වැඩෙන්නේ? ප්‍රඥාව තුළින් දකින්න ඕනේ රාගහිතක ස්වභාවය. රාගහිත කියන්නේ මොකද්ද? ඒ රාගහිත ඇසුරු කළොත් යලි යලි ගොඩ නැගුවොත් ඒකෙන් ගොඩ නැගෙන වැඩ පිළිවිල මොකද්ද? අන්න පටිච්චසමුප්පාදව දකිනකොට යෝ පටිච්චසමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති කියන ධර්මාබෝධය ලැබෙනවා පටිච්චසමුප්පාදයේ තුලින්. එහෙනම් රාගහිත පහළ වුණා, රාගහිත එනකොට අවිද්‍යාවේ වැළඳගෙන හරි ආස්වාදයි කියලා අරගෙන යලි යලි ගොඩ නැගෙන බලාපොරොත්තු ඇති කරගත්තා නම් අන්නේ ඒ හේතු කොටගෙන අවිද්‍යාවේ නිගමනයේ මොකද කරන්නේ? අපි සංඛාර ගොඩනගෙනවා. සාර සංඛාර, සාර සාගත කාය සංඛාර, වාචී සංඛාර, මනෝ සංඛාර ගොඩනගෙනකොට මොකද්ද වෙන්නේ? අන්නේ හේතුවේ සංඛාර පත්‍යය විඥානං ආදී වශයෙන් සාගතගත විඥානයක් අපට ගන්නවා. ඒ ආදී වශයෙන් විඥාන පත්‍යය නාම රූපං කියලා සාගතගත අදහස්ම සාගතගත තරමු යලි යලි ඒකේ වහිනවා. එහෙනම් මොකද වෙන්නේ? නාම රූප පත්‍ය සලආයතන කියලා එකකල දිවනාදී ශරීරයේ වන ඊවටම රාගීතම ආයතන වෙනවා. රාගේ ස්පර්ශයෙන් ලැබෙනවා රාග වේදනාවටපත් වෙනවා. එනිසා ඒ හේතුකෙන් රාගිය මුල් කරගත්ත තණ්හාවලත් උපාදානීත ඇලිලා බැඳිලා රාග බවට පත් වෙලා පුනර් භවයක් ඊටන් කුරව හදාගත්ත ප්‍රත්‍යහම මේ විඛයත් මේ රාගේ සාගත වන්නා ජාතිය විදින්ද බෑ. මතු රාගේ ජාතියට හට ගැනීමට හේතුකාරකය හදලා ඉවරයි. එහෙනම් මොකද වෙන්නේ? යලි යලිත් මේ සතර ගමනක් තුල රාගයේ හේතු වෙන ජාති පහල කළා නම් සාග දාහයෙන් දැවි 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 කටයුතු කරලා ඒ ජරා විභාගේ ජාතියේ ජරාවත මරණයට පත් වෙනකොට ශෝක පරිදේව දුක් දුම්නස උපායාසයන් ගෝචර වෙනවා. එහෙනම් මෙන්න මේක තමයි රාගීත්‍ය ආදී නවේ. දැන් දකින්න ඕනේ එහෙනම් මොකද්ද? රාගහිත රාගෙන්සක් හැටියට දැනගත්තා කියන්නේ රාගයක් රාගයක් කියන්නේ මේ. මේ தත්යේ ඉක්මෝලා ප්‍රත්‍යාවෙන් දැනගත්ත ඕන රාගහිත කියන්නේ මෙහෙම එකක්. මම කරන්න පුළුවන්, මගේ කරන්න පුළුවන්, මගේ ආත්මය කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක හේතුඵල ධර්මතාවය. එහෙනම් ඒ වගේ මේ ධර්මතාවය අතුරු කරන්න කියොත් මුලාවේ මොකද වෙන්නේ? මෙබඳු ජරා මරණ ශෝක පරිදේව දුක් දුමනස් උපායාසයෙන් ගෙන දෙන මෙබඳු වන්නාව පටිච්චසමුප්පාද වැඩි පිළිලකද වැටිලා මුල් වෙලා අන්නේ විනාශයට පත් වෙන එකෙන් මිදෙන්න බැහැ. එහෙනම් මේක තමන් විසින් කරගන්න විනාශයක් නේද කියලා ඒකෙහි යම්කිසි භයානකත්වයේ දැකන මොකද්ද සිද්ධ වෙන්නේ? අන්න අපි දැනගන්නවා එහි තිබෙන භයානකත්වයේ ආස්වාදයේ දෙවිලි කරලා භයානකත්වයේ දැක්කහම මොකද වෙන්නේ? දුක්ඛම් බයත් තේන කියන මෙන්න මේ දුක්ඛාරිහත්යේ වැටහිමිට හේතු වෙනවා. භයාර්ථයේ දකින්න ඕනේ මොකද්ද? ආස්වාදයි ආස්වාදයි කියලා කියන රාගහිත මහ භයානකයි නේද? මෙන්න මේ භයානකත්වයේ දැක්කහම තමයි මේක දුකට හේතු වෙන හැටි දකින්නේ, දුකට මුල් වෙන හැටි දකින්නේ. අන්නේ ආකාරයෙන් රාගහිත අතුරු කරන්න ගියොත් සිද්ධ වෙන විනාශය දැක්කහම තමයි සාගෙන්ද දැනුවත් පිළිබඳ දැනුවත් වුණා කියන්නේ. අන්න සාගෙන්ද දැනගන්නේ කොහොමයි? හිත හිත කීකේ හිටියට අපි දකින්නේ නැහැ. රාගහිතක් රාගහිතක් කියන මේක දකින්නේ. ඔන්නෝ විදිහට ප්‍රඥාවෙන් විමසණය කරලා බලන්න ඕනේ මොකද්ද රාගහිත කියන්නේ? ඒකේ ස්වභාවය මොකද්ද? අතුරු කළොත් මොකද්ද වෙන්නේ? එහෙනම් මොකද වෙන්නේ? ඒ જાතියේ රාග જાතියකින් මිදෙන්න ඕන නම් අපි මොකද්ද කරන්න ඕනේ? අන්නේ රාගහිත හට ගැනීමට හේතුකාරක වන්නා වූ චන්ද්‍රාගයේ බැඳීමක් තිබුණ අවිද්‍යාව නිසා වටිනවා කියලා දෘෂ්ටියක් තිබුණා. වටිනවද නැද්ද කියලා බලාගෙන යනකොට මොන වටිනාකමක්ද? භයානක මරවුලක්නේ. මේ මරවුලට ගියොත් මොකද වෙන්නේ? කෙලවලදී ජරා මරණ ශෝක පරිදේව දුක් දුමනස් උපායාසයන්ගෙන් මිදෙන්න බෑ. ඒකෙන් බැඳිලා හැඳිලා ඒ අනාථ මාර්ගයට වැටෙනවා. එහෙනම් මේක භයානකයි. අන්න දුක්ඛම් බයක් තේන මෙන්න දුක්ඛාරි සත්‍යය දැක හැකියි. මෙන්න හිත දැකලා චිත්තාන වස්සනාවේ චතුරාර්ය සත්‍ය දකින්න මුල පුරන හැටි. මෙන්න මෙහෙම දැක්කේ නැත්නම් කවදාවත් අපිට සාගහිතක් ආවෙහිතක් කියලා කියන සතර සතිපට්ඨානී චිත්තාන වස්සනාවක් වෙඩින්නේ. වලන්ට අවශ්‍ය නම් මෙන්න මෙහෙම හිත පිළිබඳව දකින්න ඕනේ. ඔන්න කාමීත්‍ය හැටි. එහෙනම් මේක නිරෝධ කරන්නේ කොහොමද? හේතුවක් නිසායි ඵලය හටගත්තේ. එහෙනම් සාගහිතක් හටගත්තේ නිකන් නෙමෙයි. සාගීත හේතුකාරක වන කාරණා තිබුණා. සාගීත හේතුකාරක වෙන අරමුණක් ඇතුළු කර ඵලියට ඇහෙන් දැක්ක ඵලියට සාගීත හටගන්නේ නැහැ. කලින් අහපු ඵලියට සාගීත හටගන්නේ නැහැ. දිවට නාසයට ඒව අරමුණු වෙච්ච ඵලියට සාගීත හටගන්නේ නැහැ. ඒ අරමුණු ප්‍රිය ස්වභාවී මధుර ස්වභාවී විත්‍යයන් අන්නේ ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් පිළිබඳ මුලා හිතකින් හිතලා වටිනවා කියන දෘෂ්ටියට බැහැලා අවිද්‍යා කාගත නිගමනයේ හිටපු නිසා තමයි ඒ පස්සේ යන්න වෙලා මුලාවටපත් උනේ. එහෙනම් ඒ මුලාව නැති කරගන්න නම් යථාර්ථයේ දැකනන් මේ බය වෙනකොට ඒ ආස්වාදයේ මුලාවක් ආස්වාදයේ මරවුලක් කියලා දකින්න දකින්න මොකද වෙන්නේ? අන්න ඇත්ත දකින්න පටන් ගන්නවා. සම්මාදිටිය පහළ වෙනවා හිත පිළිබඳව. අන්න එහෙම පහළ වෙනකොට මොකද වෙන්නේ? ඕක කරන කල්පනා සම්මා සංකප්පේට අයිති මොකද වෙන්නේ? අනේ විබඳු වන්නා භයානක රාගයෙන් වෙන් වෙන්න යන කොච්චර හොඳද? නිකම්ම සංකල්පනා පහළ වෙන්නේ. විබඳු භයානක රාගය අල්ලගෙන තරක කරන්න බහිනවා නම් ගැටෙනවා නම් ඒක මොනතරම් විපතකටම වැටෙන්නේ වැඩද්ද? අන්න අපි දකින්නකොට මොකද වෙන්නේ? අර ඒ වගේම අව්‍යාපාද සංකල්පනා වෙනවා. කාම සංකල්පනාවෙන් වෙන් වෙන්න බලනකොට මොකද වෙන්නේ? අන්න නිකම්ම සංකල්පනාවට බහිනවා. අන්න සම්මා සංකප්ප වැඩි නැහැටි. එහෙනම් මොකද කරන්නේ? සමතුලිතතාව සාගී ගැන කතා කරන්න යනවා නම් ඒ වගේම ගැටෙන්න යනවා නම් අපිට මොකද්ද වෙන්නේ? අපි සාහිත්‍ය පිළිබඳව ගැටි ගැටි ඇලි ඇලි කතා කරන්න කියොත් මුලා වෙලා කතා කරන්න කියොත් අපේ වචන ඔක්කොම බොරු කියලා පසු වචන ඵලාපෝරටයි වැටෙන්නේ. එහෙනම් ඒකෙන් අහක් වුණා නම් අපිට මොකද වෙන්නේ? සම්මා වාචා වැඩෙනවා. එහෙනම් රාගීට අනුකූලව අපි සාහිත්‍ය කරන්න කටයුතු කරන්න ගියා නම් අපේ ක්‍රියාකලාප මොකද වෙන්නේ? අපි ඔක්කොම සානගත අදත්තාදාන කාම විචාචාර ආදී ක්‍රියාකලාපයන් මුලා ක්‍රියාකලාපයන්ටයි බහින්නේ. ඒ ටික අත්හැරනම් මොකද වෙන්නේ? ඒ ටික අත්හැර ගියා නම් සම්මා කම්මන්තේ වැඩෙනවා. එන අපේ ජීවිතේ කොහමද පවතින්නේ? නිදහස් නිවහල් ඒ වගේම ධර්මානුකූල ජීවිතයකට වැස්සනම් සම්මා ආජීවියක් වැඩෙනවා. යථාභූතයේ පූර්ණ වෙන මරු පැතුනහම ආර්යසහායක මාර්ගයේ ඔසමිට වැඩෙනවා. මෙන්න මේකෙන් නිදහස් වෙන මාර්ගයේ මෙන්න මේ විදිහට අපි එක හිතක් අරගෙන දකින්න ඕනේ. මෙන්න මෙබඳු හිතක ස්වභාවය මෙහිමයි. මම කියන්ට මගේ කියන්ට මගේ ආත්මය කියන වටිනාදයක් එතන නැහැ. එහෙනම් ඒක අසාරත්වයේ දැකලා ඒ ඇතුළු කරන්න ගියොත් සිද්ධ වෙන විනාශයේ දැකලා ඒකේ මිදුණාම ලැබෙනා වූ විමුක්තිය දැකලා ඒ සඳහා මාර්ගය අනුගමනය කියලා මිදුණා නම් මෙන්න චිත්තානුපස්සනාව වැඩෙනවා. මෙන්න මේ ආකාරයෙන් චිත්තානුපස්සනාව ගැන යථාර්ථය දැනගන්න ඕනේ. අන්‍යව දැනගත්ත දාට අපිට පුළුවන්කමක් ලැබෙනවා චිත්තානුපස්සනාව භාවනාවෙන් නිවන් දකින්න. එහෙනම් අපි ඉදිරියට අනිත් සිත් ගැන තව තවත් ඒ වගේ කැටි කරලා විග්‍රහ කරනවා. මෙහි තේරුම් අරගෙන චිත්තානුපස්සනාව භාවනාව වල නිවන් අවබෝධ කරගන්න සෑම පිළිදෙනාට යහපතක් වේවා. චිත්තාවතා සම්හේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවාං මොදන්තු සබ්බේ භූතාං මොදන්තු සබ්බේ සත්තාං මොදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා